අනුරුද්ධ ජයරත්න අනුරාධ ජයන
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද මහවැලි කුෂිකර්ම වාරිමාර්ග එවැගේම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ වැයශේෂ විවාදයට ගන්න අවස්ථාවේ මේ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම මේ අයවැය පිළිබඳව අපි කතා කරනකොට මහවැලි හා පරිසර අමාත්‍යාංශය හැටියට අපිට අයවැය පිළිබඳව සුභවාදී ලෙසත් අපිට සතුටු විය හැකියි මොකද පහුගිය අයවැයේදී අපි බොහෝ විට ඉදිරිපත් කරපු අපි තර්ක කරපු කරුණු කාරණා අපිට මේ අයවැයේදී නිවැරදි කරගන්න පුළුවන් වීම තුල අපි බොහෝ විට දන්න කාරණාවක් තමයි අපි විශේෂයෙන් මේ පිළිබඳව අපි මුදල් අමාත්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ අයවැයේ තේමාව හැටියට එතුමා යොදාගෙන තියෙන්නේ නීල හරිත අයවැයක් කියන තේමාව යටතේ තමයි එතුමා මේ 2018 අයවැය ඉදිරිපත් කරන්නේ මේකෙදී අපි බොහෝ විට දන්නේ කාරණාවක් තමයි පරිසර අමාත්‍යාංශයේ මූලික කරලා කතා කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාම සභාපතිත්වයේ දරන එක්සත් ජාතීන්ගේ තිරසර ඉලක්ක මේ 17 සම්පූර්ණ කිරීම සඳහා පමණක් නෙවෙයි ඒ වගේම පැරිස් කිවිසුම සඳහා අපි දන්නවා අපි විවිධ කරුණු කාරණා සම්පූර්ණ කළ ගත යුතුයි හැබැයි මේ කියන කාරණාවලට විතරක් නෙවෙයි එතනින් එහාට ගිහිල්ලා තිරසර වූ සංවර්ධනයක් රටට අත්පත් කර ගැනීම සඳහා මේ අයවැයට ඇතුළත් කළ යුතු කරුණු කාරණා ඇතුළත් කරලා තියෙනවා කියන එක විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා ඒකෙදි අපි දන්න එක් කාරණාවක් තමයි අධිකරු ජනාධිපතිතුමා පරිසර සහ මහවැලි විෂයට එතුමා නායකත්වය ලබා දෙන වෙලාවේදී අපි පහුගිය අවුරුදු දෙක කාලය පුරා ගත්තොත් එහෙම මහවැලිය හා පරිසර කියන විෂය පද්ධති දෙකේ වැඩිම වැඩ කොටසක් විශේෂයෙන්ම මහවැලිය හරහා ජල කළමනාකරණය වෙනුවෙන් වැඩිම ව්‍යාපෘති ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම පරිසර අමාත්‍යාංශය හරහා පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි ගත යුතු තීන්දුව තීරණ ක්‍රියාමාර්ග මේ සියලු දේවල් බොහෝ විට විවිධ සමාගම් වේවා විවිධ පුද්ගලයෝ වේවා විවිධ බාහිර බලපෑම් මේ සියල්ලක්ම යටපත් කරගෙන ඒව හරියාකාරව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා මේකෙදී යම් යම් කරුණු කාරණා පරිසර අමාත්‍යාංශය හැටියට මම විශේෂයෙන් කතා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා මොකද අපි දන්නවා 2040 වෙනකොට ඛනිජ තෙල් භාවිතා නොකර වාහන භාවිතා කිරීමට රජයට අවශ්‍ය ප්‍රතිපත්තීන් හඳුන්වා දෙන්න අපේ මුදල් අමාත්‍යතුමා කටයුතු කරලා තියෙනවා. මේකෙදී බොහෝ විට 2025 වෙනකොට දෙමුහුන් වාහන, හයිබ්‍රිඩ් වාහන එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන පමණක් රජයේ වාහන සඳහා යොදා ගන්නත් එතුමා යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ කාරණා මම හිතන්නේ අපි ඔබතුමාට අපිටත් සතුටු වෙන්න පුළුවන්. මොකද ඔබතුමා තිරසර ඉලක්ක 17 සම්පූර්ණ කිරීම වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. ඒ වෙනුවෙන් අද වෙනකොටත් ඔබතුමා ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයෙක් හැටියට ඔබතුමා දන්නවා. අපිට මේ අයවැය ඉදිරිපත් කරපු කාරණා අවුරුද්දකට දෙකකට පමණක් සීමා කරන්නේ නැතුව සිරසාරව 20-30 වෙනකොට මේවා ඉලක්ක සම්පූර්ණ කිරීමයි අපේ අභිමතාර්ථය බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ කාරණා වෙනුවෙන් හරියාකාර යොමු වෙන්න පුළුවන් ලැබීම මම හිතනවා අපි ලැබපු ජයග්‍රහණයක් කියලා මම විශ්වාස කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම තමයි අපි මේ කාරණා අපි ඉදිරිපත් කරාට විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ කාර්යා වෙනුවෙන් අපි ආරම්භයක් රජයේ හැටියට අපි ලබා දිය යුතු වෙනවා. අපි බොහෝ විට ඉලෙක්ට්‍රික් කාර් පිළිබඳ විද්‍යුත් කාර් පිළිබඳව අපි කතා කරනවා. නමුත් මේකට ආරම්භය අපි කොහෙන්ද ලබා දෙන්නේ? අපි බොහෝ විට අපේ සමහර කණ්ඩායම් කියනවා මේවා චාර්ජ් කරන්න චාර්ජ් ස්ටේෂන් නැහැ. ඒ නිසා අපි මේවා කාර් ගෙනල්ලා වැඩක් නැහැ කියනවා. කාර් තියෙන කණ්ඩායම් මේ දෙපැත්තට තර්ක කරගෙන ඉන්න. හැබැයි අපි මේකට රජයේ හැටියට අපි ආරම්භයක් මේ කාර්යාවලට ලබා දිය යුතුයි. පරිසරය හැටියට පරිසර විෂයත් එක්ක හිතකාමීව මේ කාරණා ගැන හිතලා කටයුතු කරනවා නම් අපි රජයේ හැටියට මේවට වියදම් කරලා මේවා ඒ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් මම හිතනවා අපි CTB එක හරහා ඉලෙක්ට්‍රික් කාර් බස් රථ 50ක් යොදවන්න මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. මම හිතනවා ඒක බස් ප්‍රමාණයක් හැටියට ගත්තාම ඒක කුඩා ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි පරිසර විෂයත් එක්ක පරිසර අමාත්‍යාංශයත් එක්ක අපි සතුටු වෙනවා. ඒ ආරම්භයේ මම හිතනවා අපිට හොඳ දිශාවකට හොඳ තැනකට අපිට රට හැටියට අරගෙන යන්න පුළුවන්කම ලැබෙනවායි කියන කාරණාව. ඒ වගේම තමයි ත්‍රිරෝද රථ පිළිබඳව. ත්‍රිරෝද රථ පිළිබඳව අපි අද වෙනකොට විශේෂයෙන්ම මේ කොළඹ සහ රට හැටියට ගත්තත් අපි අද බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේ වගේ මේ යන වියදම් පිළිබඳව අද ත්‍රිරෝද රථ මිල වැඩි වෙනකොට විද්‍යුත් ත්‍රිරෝද රථ හඳුන්වා දීමේ වැඩපිළිවෙල හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඒකේ ලීසින් පහසුකම් පිළිබඳවත් මම දැක්ක 90%/10 දක්වා ඒවා සංශෝධනය කරන්නත් මුදල් අමාත්‍යතුමා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් එක් සුවිශේෂී කාරණාවක් මේ කාබන් බද්දක් පැනවීම. අපි බොහෝ විට දන්න දෙයක් තමයි අපේ වායු විමෝචනයත් එක්ක කතා කරනකොට මේවා සංසන්දනය කරලා පරිසර හිතකාමී වාහන බවට පෙන්නුම් කරන්න බොහෝ දෙනෙක් කටයුතු කරනවා. හැබැයි ඇත්තටම මේවා පිළිබඳ පරීක්ෂණ කරනකොට මේවා ඊට වැඩිය පහල දුර්වල තත්වයක තියෙන කියලා අපි හඳුනාගෙන තියෙනවා. හැබැයි මේවට බදු අය කරන ක්‍රමවේදයක් රටේ නැහැ. අපි දකින්න බොහෝ විට සැප පහසුකම් ටික හොඳනම් හොඳට සීට් එක තියෙනවනම් වාහනේ හොඳට තියෙනවනම් එන්ජින් ධාරිතාවය හොඳනම් අපි ඒවට බදු අය කරනවා. හැබැයි පරිසරයට හානි වෙන පරිසරයට නුසුදුසු ද්‍රව්‍ය අපේ රටට ආනයනය කරනවා නම් මේවට කොහෙද අපි අය කිරීම කරන්න කියන එක පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. හැබැයි මේ අය වේ කටයුතු වෙනස් කරලා තියෙනවා. කාබන් පිළිබඳ මේ බද්දක් පැනවීම තුළ අපිට පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි පරිසර විනාශකාරී ද්‍රව්‍ය වෙනවා නම් ඒ වගේම ඒ වාහන වේවා ඒ අදාළ දේවට බදු අය කරලා ඒවා පාලනය කිරීමේ ක්‍රමවේදයකුත් මේ තුළ අපිට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි පහුගිය කාලයේ පුරාවට මම හිතන්නේ පොලිතින් තහනම් පිළිබඳ දිගින් දිගටම කතා කරා. මේ පොලිතින් තහනම පිළිබඳව කතා කරනකොට පොලිතින් තහනම් කිරීම තුළ අපිට අවශ්‍ය වුණේ රටේ ඉන්න දේශීය නිෂ්පාදනය කරන කර්මාන්තකරුවා විනාශ කිරීම නෙවෙයි. රජයක් හැටියට හැමදාමත් අපේ දේශීය වශයෙන් අපේ කණ්ඩායම් ටික ශක්තිමත් කරලා ඔවුන්ට හොඳ ඉදිරියක් ගොඩනැගීම තමයි රජයක් හැටියට අපේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ඒ නිසා අද අයවැය හරහා මේ දිරාපත් වන ඇසුරුම් සහ අනෙකුත් ඒ අවශ්‍ය මැෂින් ගෙන්වීම ඒ අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය මේවා ගෙන්වීමේදී අය කරන බදු මං හිතන්නේ මේ වෙනකොට අධිකරු ජනාධිපතිවයිට අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒ සියලු බදු ඉවත් කරලා ඒ ශේෂ්ත්‍රවල ඉන්න කණ්ඩායම්වලට වෙනත් ඒ පරිසර හිතකාමී ව්‍යාපාරවලට මාරු වීම සඳහාත් ඒ බදු අය කිරීම වලින් තොරව ඔවුන්ට ඒවට අවශ්‍ය සහයෝගය ලබා දීමත් මේ අය හරහා සිදු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතනවා අපි අමාත්‍යාංශය හැටියට ගත්තාම විශේෂයෙන්ම පරිසර විෂය මූලික කරගෙන අපි කතා කරනකොට අපි සතුටු වෙනවා. මේ කරුණු කාරණාත් එක්ක අපිට සුභවාදී විදිහට මේ අවුරුද්ද ඇතුළත සියලු දේවල් සම්පූර්ණ කරන්න පුළුවන් කියන කාරණාව නෙවෙයි. හැබැයි අපිට අනාගතයක් අපිට බලාපොරොත්තුවක් තියලා අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා කියන එකත් විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ අයවැය මේ කාරණා මේ විදිහට සකස් වෙනකොට අපි රට හැටියට අපි කොහෙටද යන්නේ රට විදිහට අපි කොහොමද ඉදිරිය පිළිබඳව බලන්නේ කියන කාරණා පිළිබඳව මීට වැඩිය ගැඹුරිනුත් අපි විශ්ලේෂණය කළ යුතුව තියෙනවා. මොකද බොහෝ විට අද බොහෝ දෙනෙක් අයවැය පිළිබඳ විශ්ලේෂණය කරන්නේ අයවැයේ තියෙන සහන ප්‍රමාණය මත. හැබැයි අපිට අයවැයක සහන ප්‍රමාණය වැඩි වූ පළියට අයවැය ඉතාම හොඳ අයවැයක් කියලා අපිට විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම අයවැයක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන. විශේෂයෙන් අපි තරුණ දේශපාලනඥයෝ හැටියට අපිට අවශ්‍ය කරන්නේ ඒක නෙවෙයි. මේක බෙදෙන බෙදිල්ල වැඩි වෙච්ච තරමට අයවැය ඉතා හොඳයි කියලා කවුරු හරි කියන්න උත්සාහ කරන එක නෙවෙයි අපේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ. අපිට අවශ්‍ය කරන්නේ තිරසර නිවැරදි සංවර්ධනය, ඒ වගේම ජනතාව බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න පුළුවන් දීර්ඝකාලීන විසඳුම් ලබා දෙන පැහැදිලි අයවැයකුයි අපේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ඒ නිසා ඒකෙදි එක යෝජනාවක් විශේෂයෙන් කරනවා. අපි අද අපි ගත්තොත් අපේ භූමිය වගේ මුහුදු ප්‍රමාණය අපේ 26 ගුණයක සාගර කලාපයක් අපිට අයිති වෙනවා. මේ 26 ගුණයක සාගර කලාපය අපි ප්‍රයෝජනට ගන්න ආකාරය පිළිබඳ අපි මීට වැඩිය කල්පනා කළ යුතු වෙනවා. මේ සාගර කලාපය පාවිච්චි කිරීම සඳහා අපි රජයක් හැටියට අපි නීති සම්පාදනය කළ යුත්තේ කොහොමද කියන කාරණා පිළිබඳ අපි බැලිය යුතු වෙනවා. අද බොහෝ විට සංචාරක කර්මාන්තයත් එක්ක බොහෝ දෙනාට පුළුවන්කම තියෙනවා මේ සාගරය උපයෝගී කරගෙන රටට තවත් විදේශ විනිමය අරගෙන එන වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන්න. හැබැයි අපි මේ සියලු දේවල් වලට නීති දාගෙන බොහෝ විට අපි කියනවා අපේ සේවා සැපයීම මත අපේ ආර්ථිකය දියුණු කරන්න උත්සාහ කරනවායි කියලා අපි බොහෝ විට විග්‍රහ කරනවා. ඒක තමයි අපේ ඉලක්ක බවට පත් වෙන්නේ. හැබැයි මේ සේවාවන් සපයනකොට සේවාවන් වල වැඩිම ආදායමක් අපි ලබන්නේ දැන් මේ වෙනකොට සංචාරක කර්මාන්තයත් එක්ක. හැබැයි මේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපි කරන කටයුතු අපි පනවලා තියෙන නීති රීති මේ සියලු දේවල් එක්ක අපිට මේ ගමන යන්න පුළුවන් කොච්චරද කියන එක පිළිබඳව අපිට අර්බුදයක් ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ සාගර කලාප විශේෂයෙන් අපි මේ කාරණාව කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම මීප ආයතන මේ ආයතන අපේ අමාත්‍යාංශය යටතට එනකොට මේ වගේ අවශ්‍ය සංශෝධනයන් කිරීම තුළ වැඩි වැඩියෙන් අපිට රටට අවශ්‍ය කරන ඒ විදේශ විනිමය උපයලා අපේ සේවා සැපයීම පැත්තෙන් අපේ සංචාරක කර්මාන්තය පැහැදිලිවම අපිට දියුණු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි මේ අයවැය හරහා අපි යෝජනා කරලා තිබුණා අපේ මුදල් ඉල්ලීම් කරලා දුන්නා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මිලියන 800ක විතර ප්‍රමාණයක් දෙහිවල රත්මලාන අපේ වෙරළ තීරයේ සංවර්ධනය කරන්න. ඒ දෙහිවල වෙරළ තීරයේ සංවර්ධනය කිරීම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද මේ ප්‍රධාන අගනගරයත් එක්ක අපිට මේ වෙරළ තීරය අපි සංවර්ධනය කරගත්තොත් තමයි අපිට සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේකෙදි වෙන් වෙච්ච මුදල් ප්‍රමාණය මිලියන 400ක් අපිට දෙහිවල රත්මලානට වෙන් වෙලා තියෙනවා. සමස්යක් හැටියට රටේ අනෙක් සියලු ඒ වෙරළවල් සංවර්ධනය කිරීම සඳහා මිලියන 800. මේක මං හිතන්නේ ප්‍රායෝගික ප්‍රායෝගික කාරණාවක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේ ගරු කතානායකතුමා මුලසුන ගන්න.
ගරු කතානායකතුමනි, අපි මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කිරීම පිළිබඳව විශේෂයෙන් සිහිපත් කරේ. මේ වෙරළ අපි සංවර්ධනය කිරීම තුළ අපිට රට හැටියට අපිට ඉදිරියට යාමට ලොකු අවස්ථාවක් තියෙනවා. මේ සංචාර කර්මාන්ත මේ සියලු දේවල් සංවර්ධනය වෙන්න නම් වෙරළ සංවර්ධනය කිරීම එක්තරා විදිහක අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් මේ පිළිබඳව අපි විශේෂයෙන් අපේ මුදල් අමාත්‍යවරයාට විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද මේ මිලියන 12,000ක විතර මුදල් ප්‍රමාණයකින් මුළු සංවර්ධනයක් සමස්ත සංවර්ධනයක් බොහොම පැහැදිලිව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි අපි අපේ යකඩ ඇබලි ආනයනය කිරීම සඳහා පනවා තිබිච්ච 2016-15 අවුරුදු වල පනවා තිබිච්ච 105ක බදු ප්‍රමාණය. මේ බදු ප්‍රමාණය මේ මෙවර සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. මේ ඉවත් කිරීම තුළ පරිසරය පිළිබඳව අපිට බරපතල අර්බුදයක් පැන නගිනවා. මොකද මේ යකඩ ඇබලි මේවා එකතු කිරීමේ කර්මාන්තය, ඒ වගේම ඒවා නැවත පාවිච්චි කිරීම, ඒ වගේම ප්‍රතිශක්තිකරණය කරන වැඩපිළිවෙල්, මේ සියලු කාර්යයන් ඒ හරහා අඩපණ වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පිටරටින් ගෙන්වන ඇබලි යකඩ ඇබලි ගෙන්වීමේදී ඒ පනවා තිබූ බදු ප්‍රමාණය නැවත පැනවීම හෝ ඒ අවශ්‍ය සංශෝධනය කිරීම සුදුසු වෙනවා. එහෙම නැති වුණොත් දේශීය වශයෙන් ඉන්න කර්මාන්තකරුවන්ට ඒ තුළ බරපතල අර්බුදයක් ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණාව මෙතනදී විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම තමයි අද පොලිතින් නිෂ්පාදනය, විශේෂයෙන්ම පොලිතින් නිෂ්පාදනයේදී බදු පැනවීම. මම හිතන්නේ මම කියවද්දි දැක්ක කිලෝ එකකට රුපියල් 10ක ප්‍රමාණයක බදු පැනවීමක්. හැබැයි මේ පොලිතින් කිලෝ එකක රුපියල් 10ක බදු පැනවීමක් තුළ අපි බලාපොරොත්තු වෙන ඒ පොලිතින් නිෂ්පාදන දුර්වල කරන්න අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ කටයුත්ත කොච්චර ප්‍රායෝගිකද කියන කාරණාව පිළිබඳව අපි කල්පනා කළ යුතු වෙනවා. මොකද මේ බදු ප්‍රමාණය රුපියල් 10ක වගේ කිලෝ එකකට පානවන බදු ප්‍රමාණයක් තුළ පමණක් අපිට මේ හරිගතු කතානායකතුමනි, ඒ නිසා අපිට මේ පිළිබඳව විශේෂයෙන් වෙනත් වූ සංශෝධනයන් වලට යොමු වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවායි කියන එකත් මෙතනදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි අපි මහවැලි අමාත්‍යාංශය හැටියට මහවැලි අධිකරු ජනාධිපතිතුමාගේ සිහිනයක් බඳුව තිබූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය මේ වෙනකොට සෑහෙන දුරට මොරගහකන්ද අවසන් කරන්නත් කළුගඟ ජනතා අයිතියට පත් කරන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා. මේ කාර්යයේදී අපි මොරගහකන්ද කළුගඟ අපේ අධිකරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ හයිය ශක්තිය තුන ජනතා අයිතියට ලබා දෙනකොට මේ ගාමිණී දිසානායක මැතිතුමා හදපු ඒ කඩිනම් මහවැලි ව්‍යාපාරයතුමා ක්‍රියාත්මක කරපු කඩිනම් මහවැලි ව්‍යාපාරය අවුරුදු 10ක් ඇතුළත ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති අවසාන ව්‍යාපෘතිය බවට මේ පත් වෙනවා. හැබැයි මේ ව්‍යාපෘතිය අවසන් කරනකොට අපි බැලිය යුතුව තියෙනවා මේ රටේ කෘෂිකර්මාන්තයත් එක්ක මේ මහවැලියේ හරහා අපි වතුර ගෙනල්ලා මේ ලබා දෙන ජල ප්‍රමාණය අද කොතර දුරට ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය අපිට පැන නැගිලා තියෙනවා. බොහෝ විට අද අපේ ගරු මන්ත්‍රීතුමාලා තර්ක විතර්ක ගෙනාවා. මේ කුඹුරු වගා කරන ඉඩම් ප්‍රමාණය අඩු කිරීම පිළිබඳව තර්ක විතර්ක ගෙනව. හැබැයි අපිට ප්‍රායෝගික වෙච්ච ක්‍රමවේදයකට අපිට යන්න වෙනවා. හැමදාම අපි මේ කාරණා පිළිබඳ අපිට ජලය නැහැ, හැබැයි කුඹුරු ටික තියෙන වගා කරන්න ඕන කියන අපි දෙපැත්තට තර්ක කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේකට ප්‍රායෝගික වෙච්ච එක්කෝ භෝග හඳුන්වලා දීලා ඒ ගොවීන්ට වගාවේ ඒ අස්වැන්නෙන් ආදායමක් ගන්න පුළුවන් තත්ත්වයට එක්කෝ අපි ගොවීන්පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් තවත් දීර්ඝකාලීන සලසුමකට ගිහිල්ලා ඔවුන්ට ජලය ලබා දෙන ක්‍රමවේද අපි ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කාරණා පිළිබඳව මං හිතන්නේ කරු කතානායකතුමනි අපි මීට වැඩිය අවධානය යොමු කරලා කටයුතු කරන්න වෙනවා. ඊට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළ යුතුව තියෙනවා. ඒ වගේම තමයි අපි අපේ මන්ත්‍රීතුමාලා විවිධ කාරණා ඉදිරිපත් කරා. මේ කාරණාවලදී පෞද්ගලික වශයෙන් ඉදිරිපත් කරපු එහෙමත් නැත්නම් එක් සමහරක් වෙලාවට ගල් කොරියක් වෙන්න පුළුවන්, මැලක් පතලක් වෙන්න පුළුවන්, මේව පිළිබඳ වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කරපු කාරණාවලට මෙතනදී පිළිතුරු දෙන්න මං හිතන්නේ පුළුවන් කමක් නැහැ කරු කතානායකතුමනි. හැබැයි අපේ දිනේෂ් ගුණවර්ධන ගරු අමාත්‍යතුමා මතක් කරා මේ කළුතර දිස්ත්‍රික්කයේ ලබුගල ගරු කතානායකතුමනි විනාඩියක් ඒ අක්කර 7ක ඉඩම් ප්‍රමාණයක වන සංරක්ෂණ ඒ ජල භූගත ජල තටාකයක් ඉදි කිරීම සඳහා අවසර ලබා දීලා තියෙන කාරණාවත් ඒ වගේම ඒ ඇහැලියගොඩ ප්‍රදේශය පිළිබඳ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා කතා කරා. හැබැයි මේ ඉඩම් ප්‍රමාණය ලබා දීලා තියෙන්නේ නැවත පදිංචි කිරීම සඳහා. ඒ වගේම රාජ්‍ය දැව සංස්ථාව මගින් තමයි සියලු ගස් ඉවත් කිරීම සිදු කෙරෙන්නේ. එනිසා මේ කාරණා මම හිතන්නේ මගේ ගාව තියෙන කාරණා කීපයක් ඒ සියලු කාරණා වලට පිළිතුරු දෙන්න අවස්ථාවක් නෙවෙයි. එනිසා වෙන් වෙන් වශයෙන් ඔවුන්ට ඒ අවශ්‍ය කරන කාරණා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. අපි අද අපේ අමාත්‍යංශය හැටියට අමාත්‍යංශය කරන වැඩපිළිවෙල පිළිබඳව විවිධ මන්ත්‍රීතුමාලා අදහස් උදහස් ඉදිරිපත් කරා. යම් තැන්වලදී අපි විවේචනයට ලක් කරා. සමහර තැන්වල අපිට හොඳ අදහස් ඉදිරිපත් කරා. සියලු දෙනාට ගරු කතානායකතුමනි අපි ස්තුතිවන්ත වෙනවා. මේ අමාත්‍යංශය තවත් ශක්තිමත්ව අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ අනෙකුත් අමාත්‍යංශවලට ආදර්ශමත් අමාත්‍යංශයක් බවට පත් කරන්න ඒ අවශ්‍ය සහයෝගය උපදේශ සියල්ලම ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙන ගමන් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමන් අතිරේක ලේකම්තුමන්ලා ඒ වගේම අධ්‍යක්ෂක ජෙනරල්තුමන්ලා ඇතුළු ආයතන 14 අපේ සභාපතිතුමන්ලා මේ සියලු දෙනාට මේ 2018 මම හිතන්නේ මේ අපි බොහෝ විට අපි ජනතාවත් එක්ක බැඳිලා වැඩ කරන ආයතන ඒ නිසා අපිට එන ප්‍රශ්න ප්‍රමාණය වැඩි. හැබැයි මේ ප්‍රශ්න සියල්ලකටම සාර්ථකව මුහුණ දීලා නිවැරදි තීන්දුව తీරන අරගෙන මේ ආයතන හරියාකාරව ගෙනියන්න එතුමන්ලාට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියදෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු ඇමතිතුමා. ඊළඟට ගරු දුමින්ද දිසානායක අමාත්‍යතුමා විනාඩි 15ක් තියෙනවා ඔබතුමාට.
ගරු කතානායකතුමනි, අද කෘෂිකර්ම අමාත්‍යංශයත් ඒ වගේම තවත් අමාත්‍යංශ තුනක වැසීෂ යටතේ කෘෂිකර්ම අමාත්‍යංශය සම්බන්ධව කතා කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒත් එක්කම ගරු කතානායකතුමනි, අපි මුලින්ම මතක් කරන්න ඕනේ මේ අයවැය ගත්තාම මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අති බහුතරයක් මන්ත්‍රීතුමාලා අපේ පහුගිය කාලේ අපි හිටිය ආණ්ඩු තුල අයවැයක් දැකලා තියෙනවා. ඒ වගේම ඊට කලින් ආණ්ඩු වල අයවැයක් දැකලා තියෙනවා. මේ අයවැය වල අපි හොඳයි කියලා කිව්වේ රටේ ජනතාවත් හොඳයි කියලා කිව්වේ බඩු මිල අඩු වෙනවා, තෙල් මිල අඩු වෙනවා. මේවා අඩු වුණාම අපි කිව්වා හොඳයි කියලා මේ අයවැය. අපි රූපවාහිනී වලට ගිහිල්ලා රේඩියෝ වලට ගිහිල්ලා අපි කිව්වා ඉතාමත් හොඳ අයවැයක් කියලා. හැබැයි මං හිතන්නේ ඉතිහාසය ගත්තාම මේ අයවැය, මේ අයවැයට රට තුල දැක්මක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම මේ රටේ ජනතාවට අනාගත බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් අයවැයක්. ඒ නිසා වෙන්නේ නැති මං හිතන්නේ අපේ මුදල් ඇමතුමා ඒ ගැන කල්පනා කරලා අර අඩු කරපු බඩු ටික අයවැයට කලින් දිනේ අඩු කරේ. මොකද මේක සාමාන්‍ය ජනතාවගේ ඔළුවෙන් අපි අයින් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් හැමදාමත් පත්වන ආණ්ඩු පටන් ගත්තොත් එහෙම අයවැයකින් ලැබෙන සහනයන් ටික විදිහට මොන හරි දේවල් ටිකක් අඩු කරලා රට ඉස්සරහට යන වැඩපිළිවෙලක් හැදුන්නේ නැත්නම් ඒක මං හිතන්නේ මේක ජාතික අපරාධයක් සහ ජාතික ව්‍යසනයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ අයවැය පිළිබඳ ඉතාමත් හොඳින් මතක් කරන්න ඕනේ මේක දැක්මක් තියෙන, අරමුණක් තියෙන, බලාපොරොත්තුවක් තියෙන අයවැයක් කියන කාරණා. ඒ වගේම කරු කතානායකතුමනි, කෘෂිකර්ම අමාත්‍යංශය ගත්තොත් අපි පහුගිය වසර තුන තුළ අපි වැඩ කරලා තියෙන්නේ අනාගත බලාපොරොත්තුවක් දැක්මක් එක්ක අපේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන වැඩසටහන් තමයි අපි මේ කෘෂිකර්ම අමාත්‍යංශය තුළ කරලා තියෙන්නේ. අනෙකුත් කාලල වගේ බඩු බෙදලා අපි සීමා කරලා තියෙනවා, පුද්ගලික ප්‍රතිලාභ ලබා දෙන එක අපි සීමා කරලා තියෙනවා. පුළුවන් තරම් දැක්මක් වැඩපිළිලක් ඇතුව ගොවියාගේ ආර්ථිකය, ගොවි පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, ගොවි ජනතාව ශක්තිමත් කිරීම තුළ දෙකෝටියක් ජනතාවට ඛණ්ඩ ටික ලබා දීමත්, ඒ වගේම ආනයනය කරන භෝග වර්ග පුළුවන් තරම් හැකියතාක් දුරට අඩු කරලා රට තුළ නිෂ්පාදනය කරගන්න කියන මේ සංකල්පය තුළ තමයි අපි කෘෂිකර්ම අමාත්‍යංශයේ පහුගිය කාල සීමාව තුළ වැඩ කරලා තියෙන්නේ. කරු කතානායකතුමනි, ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ වී වගාවෙන්. මොකද වී වගාව ගැන බොහෝ කට්ටිය බොහෝ දේවල් කතා කරා, අපේ විපක්ෂ මන්ත්‍රීතුමාලා සඳහන් කරා. ඒ වගේ මේ හැමෝම කට්ටිය නියඟය ගැනත් කතා බහ කරලා නියඟය ගැනත් කාරණාව පිළිගන්න ගමන්ම මේ රටේ සහල් නිෂ්පාදනය ගැන එක එක මන්ත්‍රීතුමාලට තමන්ට තේරෙන විදියට අය කරුණු පැහැදිලි කරා. කරු කතානායකතුමනි, අපිට පහුගිය කාලේ අත්වෙච්ච නියඟය ගත්තොත් එහෙම 1974 ලැබු නියඟයට හා සමානයි මේ 2015 16 17 අපිට ලැබිච්ච නියඟය. එතකොට 1974 එදා 50% කාල ආනයනය කරන්න සිද්ධ වුණා රටේ ජනතාවට ඛණ්ඩ දෙන්න. අද වගේ කෝටි දෙකක් ජනතාව ඉන්න කාලෙක නෙමෙයි. හැබැයි අපට කන්න තුනක් නියඟයට හසු වුණත් තාමත් මෙට්‍රික් ටොන් 104ක් තමයි ලංකාවට සහල් ආනයනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මාස දෙකකට අවශ්‍ය කරන සහල් ප්‍රමාණය තමයි ආනයනය කරලා තියෙන. එතකොට අපිට 2015 යලකන්නත් 2015-16 මහකන්නත් 2016 යලකන්නත් කියන මේ කන්න දෙකෙන් තුනෙන් දෙකක් අපිට ඉතාමත් සාර්ථක කන්න බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. මේකට දේශගුණය බලපෑවා, ඒ වගේම ගුරු ජනතාව උනන්දු වීම බලපෑවා. මේ සියල්ලම බලපාලා අපට රට ඉතාමත් හොඳ නිෂ්පාදනයක් මේ රට ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. නමුත් 2016 යලකන්නත් ඒ වගේම 2016-17 මහකන්නත් 2017 යලකන්නත් ගත්තාම මේ නියඟේ දැඩිව බලපාලා අපේ නිෂ්පාදනය 50%කින් අඩු වුණා. නමුත් ගරු කථානායකතුමනි, කන්න දෙකක් සාර්ථක වීමත් එක්ක අපට තාමත් මේ රට ගෙන්නන්න ඕන වෙලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 104යි. ඒ කියන්නේ මාස දෙකක අවශ්‍යතාවය පමණයි. ඒ පිළිබඳව අපි විශේෂයෙන් සිහිපත් කරනවා. මේ නියඟේ පිළිබඳව කතා කිරීමත් වී සම්බන්ධව කතා කරපු කාරණාත් ගැන. ඒත් එක්කම ගරු කථානායකතුමනි, මං හිතේ මම මතක් කරා ඔබතුමාට අපි යම් වැඩසටහනක් එක්ක අරමුණක් ඔස්සේ ගමන් කරන වැඩසටහනක් තමයි අපි කෘෂිකර්ම අමාත්‍යාංශය තුල පසුගිය කාල සීමාව තුළම අපි ක්‍රියාත්මක කරේ. එතනදී මං හිතන්නේ අපේ මහින්දයාපා මැතිතුමා වෙනද වගේම මං හිතන්නේ එතුමාට කරන්න බැරි වෙච්ච ටික අද මේ ආණ්ඩුව ඇඟේ ගහලා තිබුණා. බිත්තර වී නැති බව, අර්ථාපල් බීජ නිෂ්පාදනයට වැඩපිළිවෙලක් නැහැ බව, ලොකු ලුණු බීජ සම්බන්ධ සහල් පිටරටින් ගෙන්නන බව. ඉතින් එතුමාගේ කාලෙත් මං හිතන්නේ සහල් නිෂ්පාදනය මේ රට තුල තියෙද්දිත් විශාල ප්‍රමාණයක් පිටරටින් ගෙන්නන්න සිද්ධ කරා. කරු කථානායකතුමනි, බිත්තර වී නැහැ කියන කාරණාවට මං හිතන්නේ අපි ඉතාමත් පැහැදිලිව මතක් කරන්න ඕනකම තියෙනවා. මේ රටේ සාර්ථක මහකන්නයක් සඳහා බිත්තර වී 140ක් බුසල් 140ක් අවශ්‍ය වෙනවා. මේ වෙනකොට අපිට 137ක් බිත්තර වී රට තුල තියෙනවා. 103ක හිඟයක් තිබුණා. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට මේ වෙනකොට මේ 103ත් මිලදී aran තියෙනවා. වර්ෂාපතනයේ නිසි වේලාවට ලැබිලා ඉස්සරහට හරි ලැබුණොත් එහෙම ගොවීන්ට අවශ්‍ය කරන ඒ වගා භූමිය ශස්ත්‍රීක කරගන්න වගා කරන්න අවශ්‍ය කරන බිත්තර වී ටික අපි ගාව තියෙනවයි කියන එක අපි තාමත් වග්ගීමෙන් ප්‍රකාශ කළ යුතු වෙනවා. ඒත් එක්කම අර්ථාපල් බීජ නිෂ්පාදනය. අර්ථාපල් බීජ නිෂ්පාදනය ගත්තොත් ගරු කථානායකතුමනි, මේ රටේ අපි අර්ථාපල් කනවා මෙට්‍රික් ටොන් 220,000ක් වර්ෂයකට. මේ 220,000න් ලංකාවේ අපි නිෂ්පාදනය කරන්නේ 110,000. ඒ කියන්නේ හරියටම අඩක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. නමුත් අපි දැන් සැලසුමක් හදලා තියෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ අපි අර්ථාපල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන අර්ථාපල් බීජ මෙට්‍රික් ටන් 15,000න් 12,000ක්ම අපේ ගොවි මහත්තුරු වගා කරේ. පරිභෝජනයට ගන්න අර්ථාපල් බීජ තමයි වගාවට පාවිච්චි කරේ. ඒ වගාවට පාවිච්චි කිරීමත් එක්ක එක හෙක්ටයාරයකින් ටොන් 10යි අස්වන්න ලැබුණේ. ඒ වගේම ඒ 12,000න් ඉතුරු 3,000 1,500ක් දෙපාර්තමේන්තුව තුළ නිෂ්පාදනය වෙනවා. තවත් 1,500ක් පිටරටින් ආනයනය කරනවා. දැන් අපි සැලසුමක් හැදුවා. දැන් මේ රටේ පරිභෝජනයට අවශ්‍ය කරන 220,000 රට තුල නිෂ්පාදනය කරගන්නේ කොහොමද? අපි බැලුවාම අපි වගා කරන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 6,000යි. මේ 6,000ට වැඩි කරන්න පුළුවන්ද? කරු කථානායකතුමනි, අපිට වැඩි කරන්න බෑ. ඒකට හේතුව මේ තියෙන දේශගුණික කලාපත් එක්ක අර්ථාපල් වලට ගැලපෙන භූමිය තියෙන හෙක්ටයාර 6,000ක් පමණයි. එහෙමනම් හෙක්ටයාර 6,000 තුල 110,000ක් අස්වැන්නක් ගන්න අපි කොහොමද මේක 220,000 දක්වා වැඩි කරගන්නේ? ඒ සඳහා G0 ක්‍රමය යටතේ මේ වෙනකොට අපි හරිතාගාර හදලා ගොවි ජනතාව දැනුවත් කරලා මේ සියල්ල සැලසුම් කරලා අපට දැන් පුළුවන්කමක් තියෙනවා හෙක්ටයාරයකින් ටොන් 20ක් ගන්න පුළුවන් G0 බීජ ටොන් 7,500ක් අපට 2019 වෙනකොට නිෂ්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කරු කථානායකතුමනි, එදා 110,000ක් නිෂ්පාදනය කරපු ගොවි මහත්තුරුන්ට මේ G0 අර්ථාපල් බීජ භාවිතා කිරීමත් එක්ක මේක 180,000 දක්වා වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ වෙනකොට හරිතාගාර හදලා ගොවි ජනතාව දැනුවත් කරලා ගොවි ජනතාවත් සමග තමයි මේ අර්ථාපල් බීජ නිෂ්පාදනය කරන්න සැලසුම් කරලා අපි ලබන අවුරුද්ද ජනවාරි මාසේ අතිගෞරව ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් අගමැතිතුමා ප්‍රධානත්වයෙන් අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි වර්ෂ කීපය තුළ අපි තවත් හෙක්ටයාරයක හරිතාගාරයක් හදලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරපුවාම ඉතුරු 1500ක් අපට මේ රටට හෙක්ටයාරයකින් ටොන් 20ක් ලබා ගන්න පුළුවන් අර්ථාපල් බීජ නිෂ්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා රට තුලම. ඒ වගේම අපි මේ වෙනකොට විශාල මුදලක් වියදම් කරනවා මේ රටේ එළවලු බීජ ටික මේ රට අවශ්‍ය කරන බීජ ගෙන්වීම සඳහා වර්ෂයකට බිලියන 1.5කට ආසන්න මුදලක් අපි රටින් පිට කරනවා මේ රටවලට බීජ ගෙන්වන්න. අපේ දැන් සැලැස්මක් තියෙනවා කරු කතානායකතුමනි මේ බිලියන 1.5 ක්‍රමක්‍රමයෙන් කොහොමද අපි අඩු කරගන්නේ? අපි ඉතිහාසයේ සංඛ්‍යාලේඛන බැලුවොත් එහෙම සෑම වර්ෂයකම බීජ ගෙන්වන්න තියෙන වියදම් කරලා තියෙන ප්‍රමාණය සෑම වර්ෂයෙන් වර්ෂයට වැඩි වෙලා තියෙනවා. දැන් අපි වගාව වැඩි වෙනවත් එක්කම බීජ ගෙන්වීම වැඩි වෙලා තියෙනවා නම් දැන් රටෙන් එළියට යන මුදල ඉතුරු කරගන්නම් රට තුල අපි දෙමුහුම් බීජ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි කතාව මොකද? ඒ වැඩසටහන යටතේ අපි බලාපොරොත්තු වෙනවා අපේ ගොවි මහත්වරුත් එක්ක අපේ විද්‍යාඥයන් එක්ක අපේ පර්යේෂණාගාර තුල අපේ ඉඩම් තුල හැකිතාක් දුරට මේ බීජ නිෂ්පාදනය කර ගැනීම. ඔබතුමාට මතක ඇති බංග්ලාදේශයට අපේ මහලුපල්ල විකුණුවයි කියලා විශාල මඩ ප්‍රචාරයකුත් අපට ගැහුවා. ගරු ජනගරු කතානායකතුමනි අපට අවශ්‍ය කරන්නේ රටෙන් එළියට වියදම් කරන බිලියන 1.5 වෙනුවට යම් මුදලක් රට තුල තියාගන්න අපේ ගොවි මහතුරුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගොවි මහතුරුත් සමග මේ බීජ නිෂ්පාදන වැඩපිළිවෙලට අපි මුල පුරලා තියෙනවා කියන කාරණාවත් අපි මතක් කරන්න ඕනකම තියෙනවා. ඒත් එක්කම ගරු කතානායකතුමනි අපි තවත් එක් කාරණයක් ඔබතුමා ඉන්න වෙලාවේ මතක් කරන්න ඕන විනාඩි 5යි තියෙනවා කිව්වේ මේ අපේ කෘෂිකර්ම අමාත්‍යාංශය අපි හිටපු දණින් අපට වෙනත් පුද්ගලික තැනකට යන්න සිද්ධ වෙච්ච නිසා මම පහුගිය වසර දෙක තුලම විශාල මඩ ප්‍රචාරයන්ට කෘෂිකර්ම අමාත්‍යාංශයත් අමාත්‍යවරයා විදිහට මමත් මේ ආණ්ඩුවත් මං හිතන්නේ බැට කෑවා. ඉතින් ඔබතුමාම මේ මූලාසනෙ ඉන්න නිසා දන්නවා අපිට නෙමෙයි කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන තැනකට යන්න ඕනුනේ. මේ පාර්ලිමේන්තු ආංශික කාර්යක සභා පිහිටවීම සඳහා ඔබතුමාට අවශ්‍ය කරා බිල්ඩිමක් ඔබතුමාලා තෝරගත්තේ අපේ අවාසනාවට දන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයමයි. ඉතින් අපට රටේ දියුණුවක් වෙනකොට අපිට බෑ කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපට අපේ භූමිය අපේ ගොඩනැගිල්ල දාලා අපට වෙනත් තැනකට යන්න සිද්ධ වුණා කරු කතානායකතුමනි. හැබැයි ඒ සඳහා අපට යන්න තැනක් හොයනකොට ඒ තැන අපිට ඉතාමත් ආසන්නේ තැනක් හම්බුණා. නමුත් ඒ තැනට අපි යනකොට ඒක ඇතුලේ සම්පූර්ණ අමාත්‍යාංශයකට අවශ්‍ය කරන විදියට සකසා ගැනීම සඳහා යම්කිසි කාල සීමාවක් අපට ගත වෙනවා. ඒ ගත වෙන කාල සීමාව තුලත් අපි බැනුම් ඇහුවා. ඒ වගේම පාර්ලිමේන්තුවට මේක දීලා අපි පුද්ගලික තැනකට ගියාමත් අපි බැනුම් ඇහුවා. ඒ කෙසේ වෙතත් මම හිතන්නේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් හොඳ වැඩක් කරනකොට කොතරම් අවලාදවලට කොතරම් බැනුම් ඇහුවත් මම හිතන්නේ රටේ අනාගත වැඩපිළිවෙලක් එක්ක යන ගමනේදී අපි ඒකට සහයෝගය දක්වන්න වෙනවා. හැබැයි මම හැමතැනම පහුගිය කාලේ කිව්ව දයක් කරු කතානතුමනි මම පුංචි මෝඩ වැඩක් කරගත්තා. ඒ තමයි ඔබතුමා මගෙන් මේ බිල්ඩිම ඉල්ලනකොට ඔබතුමා මට බිල්ඩිමක් හදලා මට අවශ්‍ය විදියට ඇතුළ සියල්ලම සකස් කරලා මට යතුරු දෙන දවසට මම යන්නම් කියලා කිව්වනම් මේ බැනුම අහන්න වෙන්නේ මට නෙමෙයි ඔබතුමාට. හැබැයි ඔබතුමා බේරලා මම බැනුම් හැම කමක් නැහැ රටේ අනාගතය වෙනුවෙන් රටේ වැඩසටහන වෙනුවෙන් ඒ සියල්ල අපි අහන්න සූදානම්.
අපිට දුන්න මං ඉල්ලුවේ නැහැ.
නැහැ පාර්ලිමේන්තුවේ සංවර්ධන වෙනුවෙන් ඔබතුමා පුද්ගලිකව නෙමෙයි පාර්ලිමේන්තුවේ දිනුව වෙනුවෙන්. ඒත් එක්කම කරු කතානායකතුමනි අපේ උතුරේ නියෝජනය කරන මන්ත්‍රීතුමාලා ඉල්ලීම් කීපයක් කරලා තියෙනවා. මම රැකියාවලට රජයේ නිලධාරීන් නැති බව ඒ වගේම අවශ්‍ය කරන සංවර්ධනයට අවශ්‍ය කරන මුදල් ටික නැති බව මේ වගේ කාරණා කීපයක් කියලා තියෙනවා. අපි සියලු දිනාට මතක් කරන්න ඕනකම තියෙනවා පසුගිය කාලේ පුරාවටම නැකිරිච්ච සංවර්ධන තමයි ඒ අපේ මන්ත්‍රීතුමාලා ඉතාම ශ්‍රණිකව බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපට ලැබෙන මුදල් ටිකත් එක්ක තමයි අපි මේ පළාත්වලට දිස්ත්‍රික්කවලට වෙන් කරලා තියෙන්නේ. නමුත් අපට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා අද මේ පළාත්වලත් දැනෙන සංවර්ධනයක් අපට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒත් එක්කම සංවර්ධන වැඩ ගැන කතා කරුත් කරු කතානායකතුමනි අපි පසුගිය වර්ෂය තුල මේ වර්ෂය තුල අපිට පුළුවන්කම ලැබුණා වැව් 1400ක් වැව් වල තියෙන ගැඹුර වැඩි කරලා මේ නියඟේ කාලය තුල වතුර වැඩියෙන් රඳව ගන්න පුළුවන් වෙන්න වැව් ටික ගැඹුරු කරන්න. ඒ වගේම කෘෂි මාර්ග ටික මේ නියං කාලය තුළ සංවර්ධනය කරගන්න. එවගේම නියංගයට බලපාපු ගොවි මහතුරුන්ට වගාලින් අපි 2000ක් හදලා දීලා වගාලින්දෙන් වතුර ටික අරගෙන වගා කරන්න පුළුවන් ඒ පවුල ශක්තිමත් කරන්න අපට වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මීට අමතරව ගත්තොත් ගරු කතානායකතුමනි බීජ නිෂ්පාදනය ඒ වගේම ගොවි කාන්තා සමිති පිහිටවීම ඒ වගේම තුන්වෙනි කන්නයක් පටන් ගැනීම මේ වගේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපට පහුගිය කාල තුළ කර සූදානම් කරන්න පමණක් නෙමෙයි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. අපේ පළතුරු ගම්මාන වැඩසටහනේ අපි මේ වර්ෂය තුළ පළතුරු ගම්මාන 2000ක් අපි ඇති කරලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රතිඵල එන්නේ තව අවුරුදු කීපයක් තුළ. ඒ වගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැන් අලුත් පුහුණුවරකින් අලුත් ගමනක් යන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ සඳහා මම අවසන් කරන කරු කතාන්තුමනි ඒ සඳහා අපට සහයෝගය ලබා දුන්නු මේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අපේ ගෞරවනීය ස්තුතියක් පුද කරන්න. මොකද අපි මේ පළාත්තර සියලු මන්ත්‍රීතුමාලාට අපි ඉල්ලීමක් දුන්නා තමන්ගේ අවශ්‍ය සංවර්ධන කටයුතු අපට එවන්න කියලා. ඒ සියලු දෙනාගේම සහයෝගය අපට ලැබුණ කීප දෙනෙක් ඇරෙන්. ඒ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ලේකම්තුමා, රාජ්‍ය ලේකම්තුමා, අපේ ආයතන සියල්ලගේම සභාපතිතුමාලා, අධ්‍යක්ෂ මණ්ඩලය, ඒ වගේම අපේ කාර්යාලවල වැඩ කරන උසස්ම තනතුරේ ඉඳන් පුංචිම තනතුරු දක්වා මේ සියලු දෙනා අද එක පවුලක් විදිහට මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කරමින් යනවා. ඒ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරමින්, ඒ වගේම අද පාර්ලිමේන්තුවේ යම්කිසි විවේචනයක් කරා නම් හොඳක් කිව්වා නම් ඒ සියලු දෙනාටමත් අපි ආරාධනා කරනවා අපේ වැඩසටහන් එක්ක කෘෂිකර්මාන්තයේ වැඩසටහන් එක්ක අත්තල් බඳගන්න කියන ආරාධනාව කරමින් අවසාන වශයෙන් රටේ ඉන්න සියලුම ජනතාවගේ මම ඉල්ලීමක් කරනවා තමන්ගේ නිවසේ පැලයක් හිටවන්න පටන් ගන්න. මල් පැලයක් වෙනුවට ආහාර භෝගයක් හිටවලා මේ වගා සංග්‍රාමයේදී අපිත් එක්ක අත්තල් බඳගන්න කියන ඒ ආරාධනාවත් කරමින් මානින්න ගරු කොතන්තුනි.
බොබ සුචේ ගරු අමාත්‍යතුමා ඊළඟට ගරු දයාගමගේ ඇමතිතුමා විනාඩි 10ක් තියෙන ඔබතුමාට.
ගරු කතානායකතුමනි 2018 වසරේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය පටන් අරගෙන වසර දෙකක් අවසානයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය තුලින් රටේ ආර්ථික පළදාව උදෙසා දැවැන්ත අත්තිවාරමක් දැමීමට අවශ්‍ය කරන සැලසුම් නිසියාකාරව සකස් කිරීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. හෙළරාජ දවස ඇරඹි වැවයි දාගපැයි සංකල්පය තුළ ගොඩනගපු වැව් පද්ධතිය තුළින් පරාක්‍රමබාහු රජතුමා රට සහලින් ස්වයංපෝෂිත කරලා සහල් පිටරට යවපු ඉතිහාසය ගැන අපි කොතෙක් කතා කළත් අද අපට අවශ්‍ය කරන ආහාර ටික අපේ රට තුළ නිෂ්පාදනය කර ගැනීමට බැරිවීම ගැන ආණ්ඩු පක්ෂයේ ඉන්න අපිත් ඒ වගේම ආණ්ඩු කරපු උදවිය අද විරුද්ධ පක්ෂයේ ඉන්න ඒ උදවියත් අපි එකට එකතු වෙලා ඒ ගැන කනගාටු වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කරලා අපි ඒ වැරද්ද මේ වැරද්ද කරා කියන එකට වඩා අද අපි සැලසුම් කරන්නට ඕනේ අපේ අපනයන ආදායම වැඩි කරගන්න. විශේෂයෙන්ම අපි අපේ ආනයන වියදම හැටියට ගත්තොත් බිලියන 300ක් විතර අපි ආහාර පිටරටින් ගේන්න මුදල් වියදම් කරනවා. අතිගරු ජනාධිපතිතුමා විශාල වැඩපිළිවෙලක් සකස් කරා 2015 අවුරුද්දේ. ඒ වැඩපිළිවෙල තුලින් මම සතුටු වෙනවා අපිට පුළුවන් වුණා 2016 වර්ෂය වෙනකොට රුපියල් ඩොලර් මිලියන 140ක් රුපියල් බිලියන 20ක් පමණ අපි පිටරටින් ගේන ආහාර ද්‍රව්‍යවල ප්‍රමාණය ඒ වියදම් කරපු මුදල අපිට අඩු කරගන්න. නමුත් අවාසනාවකට වගේ 2017 වර්ෂය වෙනකොට අපිට බලපාන්නට සිද්ධ වුණ මේ නියඟය ඒ වගේම ගම් වතුර හේතු කොටගෙන විශාල වශයෙන් අපේ ආහාර රට තුල නිෂ්පාදනය ඉතාමත්ම අඩු වුණා. ඒක නිසා මේ දවස්වල අපිට බැනුම් අහන්න විශේෂයෙන්ම සිද්ධ වෙනවා. මොකද හාල් මිල වැඩි වුණා අද අපේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ඒ වගේම පොල් ගැන හැම අවස්ථාවකදීම කතා කරනවා. එතකොට හාල් පොල් කියන එක වැඩි වෙන්න ප්‍රධාන හේතුව වුණේ මේ විශාල වශයෙන් උණ පෑවිල්ල නිසා. ඒ වගේම අපි අපේ අමාත්‍යාංශය යටතේ කරගෙන යන වැඩපිළිවෙළවල් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අපනයන ආදායම වැඩි කරේ නැත්නම් අපිට කවදාක්වත් ගරු කතානායකතුමනි රාජපක්ෂ ආණ්ඩුව අරගෙන තියෙන මේ ණය කන්දරාව ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති නැවත වතාවක් අපි 2005 ගැන අපි බැලුවොත් එහෙම 2005 අපේ ආර්ථිකයෙන් 38% අපි අපනයන ආදායම තුලින් ලබා ගත්තා. නමුත් ඒක 2014 අන්තිම වෙනකොට 14%ක් තරම් පල්ලෙහාට කඩාගෙන වැටුණා. ඒතර අද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ එකම අභිප්‍රාය වෙලා තියෙන්නේ අපේ අපනයන ආදායම අඩුම වශයෙන් අපේ රටේ ආර්ථිකයෙන් 50%ක් දක්වා වැඩි කරන්න. ඒතර මෙතනදී අපි කොච්චර බ්‍රිතාන්‍යයන්ට අපි බැන්නත් අද අපි විශාලම අපනයන ආදායම ඇඟලුම් කර්මාන්තයට අමතරව අපි ලබා ගන්නේ තේ වලින්, ඊළඟට රබර් වලින්, ඊළඟට පොල් වලින්. මම බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි අපේ කුළු බඩු එක ස්ථානයට, ඒ කියන්නේ ඇඟලුම් වලට පස්සේ කෘෂිකර්ම ආදායමේ පළවෙනි ස්ථානයට ගේන්න. මේකට අපි විශාල වැඩපිළිවෙලක් අද සකස් කරලා තියෙනවා. අවාසනාවකට වගේ ගම්බිරිස්වල මිල ලෝක වෙළඳපොලේ එකපාරටම අඩු වුණ නිසා අපිට ගම්බිරිස්වල මිල తాවකාලිකව අඩු වුණත් ඒකටත් අද අපි වැඩපිළිවෙලක් සකස් කරන්න සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒකට මගේ අමාත්‍යාංශයට ආයතනයක් නැතිකම නිසා මට ඒක කරගන්න බැරි වීම ගැන මම කනගාටු වෙනවා. මොකද මාණ්ඩාගාරයේමුත් මට පුළුවන් වුණා රුපියල් මිලියන 600ක් ඒ වෙනුවෙන් වෙන් කරගන්න. නමුත් ජනාධිපතිතුමා දැන් ඒ තිබුණු පරණ ඒ ආයතනයක් ගැසට් කරන්න අද ඒක සකස් කරලා තියෙනවා. එම ආයතනය තුලින් මම බලාපොරොත්තු වෙනවා ඒ ගම්බිරිස් ගොවියන්ට ඒ අපි බලාපොරොත්තු වුණු සහනය ලබා දෙන්න. ඒ වගේම කුරුඳු අපි අරගත්තොත් කුරුඹු ඩොලර් මිලියන 169 අපි බලාපොරොත්තු වෙනවා කුරුඳු ප්‍රමාණය වැඩි කරලා. ඒක අපි අපනයනය කරන්නේ රටවල් 13කට විතරයි. රටවල් 100කට විතර අපි අපනයනය කරන්නට ඕනේ. නමුත් ඒ අපිට GSP Plus බදු සහනය ලැබිලා යුරෝපයේ මිලියන 700ක වෙළඳපොලක් අපිට විරුද්ධ වුණත් අපිට කුරුඳු යුරෝපයට යවන්න අපිට ඒක සකස් කරන්න පුළුවන් කර්මාන්ත ශාලා නැහැ. ඒක නිසා අද අපි කෘෂිකර්ම නවීකරණය කරන වැඩසටහන තුලින් අපි මේ කර්මාන්ත ශාලාවලට උදව් කරන්න අද විශාල වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ වගේම කුරුඳු සැකසුම්කරුවන් අපි 10,000ක් පුහුණු කරලා ඒ අයට සහතිකයක් ලබා දීලා ඒ අය තුලින් අපි හොඳ කුරුඳු ඒ වෙළඳ පොළවල් වලට සුදුසත්වේ නිෂ්පාදනය කරලා අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙළඳ පොළවල් වලට අපේ කුරුඳු පිටරට යවලා අපේ අගේ දාමය වැඩි කිරීම තුළ අපිට අස්වැන්න වැඩි කිරීම එකතුව ඩොලර් මිලියන 500ක් දක්වා වැඩි කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේකේ ඖෂධීය ගුණය. මොකද කවුරුත් දැන් තාම අපිට වෙළඳපොළට විකුණන්න බැරි වෙලා තියෙන ඖෂධීය ගුණය. ඒතර මේ ඖෂධීය ගුණය අද අපි විශ්වවිද්‍යාල පහක් එක්ක එකව වෙලා රුපියල් මිලියන 142ක් අපි වෙන් කරලා තියෙනවා ගරු කතානායකතුමනි ඒ වෙනුවෙන් ඒ පරීක්ෂණ කරලා අපි ඒවැයේ තියෙන ඖෂධීය ගුණය එළියට අරගෙන අපි ඒක තුලින් බලාපොරොත්තු වෙනවා තව ඩොලර් මිලියන 500ක අගේ දාමය වැඩි කරලා අපේ රටේ විදේශ විනිමය එකතු කරන්න. ඒ වගේම අනෙකුත් කුළු බඩු අපි විශේෂයෙන්ම ඒ අද ගත්තොත් පැල ඊයේ මම ඒ පැල තවන්කරුවෝ අපි කතා කරා ඔක්කොටම කතා කරාම මේ පැල තවන්කරුවන්ගේ ප්‍රශ්න ගොඩක් අපිට කිව්වා. විශේෂයෙන්ම අද එක පැත්තකින් අපි පරිසරය ආරක්ෂා කරන්න ඕනේ අනිත් පැත්තෙන් සමහර වෙලාවට පරිසරය ආරක්ෂා කරනකොට මම විශ්වාස කරනවා අද පරිසර අමාත්‍යාංශයේ හොඳ ලේකම්වරයෙක් අද අනුර දිසානායක මැතිතුමා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට ඒ වැඩ කටයුතු බාර අරගෙන තියෙනවා. මම එතුමත් සමග එකතු වෙලා මම හිතනවා මේ වැඩ කටයුතු මට කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අද අපේ සංවර්ධන වැඩපිළිවෙලට විශාල වශයෙන් අපේ නීති හරස් කරගෙන සමහර නිලධාරීන් ඒවා කඩාකප්පල් කරන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් පැළ තවන්කරුවන් කිව්වා ඔවුන්ට පැළ තවන් කරන්න අවශ්‍ය කරන පස් ටිකවත් ඒ ස්ථානවලට ගේන්න පුළුවන්කමක් නැහැ කියලා. එතකොට මෙවැනි ප්‍රශ්නවලට අපි පිළිතුරු සපයගත්තේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන තැනට රට ගෙනියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම මේ පරිසර අමාත්‍යාංශයේ නිලධාරී මහත්තුරුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මේ රටේ අපේ සංවර්ධන වැඩපිළිවෙල. මොකද ජනාධිපතිතුමා තමයි අපේ ඇමතිවරයා හැටියට කටයුතු කරන්නේ. එතුමට වෙලාවක් නැහැ මේ හැම දෙයක්ම බලන්න කරන්න. එතකොට මේ නිලධාරි මහත්තුරු ඒ ගැන කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ තුළ අපි බලාපොරොත්තු වෙනවා ඒ පැළ තවන්වල ඒ පැළ ප්‍රමාණය නිෂ්පාදනය කරන පැළ ප්‍රමාණය අපි වැඩි කරේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන තැනට අපේ අස්වැන්න ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද රටේ කවදාක්වත් නැති තරම් විශාල ප්‍රමාණයක් පැළ නිෂ්පාදනය කරන්න ගරු කථානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තුල අපි පටන් අරගෙන තියෙන ව්‍යාපෘති TJC අඹ ව්‍යාපෘතියක් කරනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා පැළ ලක්ෂ 25ක් අපි ලබන අවුරුද්දේ ඇතුළතදී නිෂ්පාදනය කළ බෙදා හරින්න මේ ඔක්කොම පැළ ලබා දෙන්නේ අපි නිකං දිරිය කාන්තාවන් දශලක්ෂයකට ධනසවිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළ. එතකොට අන්නාසි අගේ දාම ව්‍යාපෘතිය එතකොට අන්නාසි වලින් අපි බලාපොරොත්තු වෙනවා $1,300,000 ආදායමක්. ඒ වගේම කටු අනෝදාවල ඇත්තටම පිළිකා රෝගය මඩින ඒ ඖෂධීය ගුණය තියෙනවා. එතකොට මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා $1,200,000. ඒ වගේම ස්ට්‍රෝබෙරි වලට ලෝකෙ හොඳ ඉල්ලුමක් තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙනවා අපි $1,200,000. කෙසෙල් අපි බලාපොරොත්තු වෙනවා ඒකේ අගේ දාමේ වැඩි කිරීම තුළ $1,100,000. ඒ වගේම පැපොල් සහ තව පළතුරු කීපයක් අපි $1,100,000 අගේ දාමේ වැඩි
කරන්නේ. හරි,
තව විනාඩි දෙකක් දෙන්න ගරු කථානායකතුමනි. ඊළඟට ඉස්සන් පෞගිය රජය ගත්තොත් එම මට මතකයි ගරු කථානායකතුමනි, එදා දයා සමූහ ව්‍යාපාරයේ තමයි මුලින්ම 1980 ගණන් වල ෆ්‍රෙස්ටස් පෙරේර ඇමතිතුමා ඉන්න ඇමතිවරයා හැටියට ඉන්නකොට ඒ ව්‍යාපෘතියක් කරා අපි කලාවත. ඒ අවස්ථාවේ තමයි ඒ ඉස්සෝ පටන් අරගත්තේ එදා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ. නමුත් ඒක ඉතාමත්ම දියුණු තත්ත්වයට ගිහිල්ලා ඉවර වෙලා, නමුත් ඒක පහුගිය ආණ්ඩුවේදී ඒක වැරදි විදියට එක එක්කෙනාට අවශ්‍ය විදියට හැම තැනම ඉස්ස පොකුණු දීලා ඉවර වෙලා ඒක ලෙඩ රෝග වලින් විනාශ වුණා. මම බලාපොරොත්තු වෙනවා ඒක නැවත අපි ඒ විසු වගාකරුවන්ට උදව් කරලා ඒක හරියට නිසි ආකාරයට සකස් කරලා ඉවර වෙලා ඒකෙන් අපි $1,000,000 අවුරුදු දෙකක් ඇතුළත $1,200,000 අපනයන ආදායමක් වැඩි කරන්න. ඒ වගේම මේ තුල අපිට ඉස්සෝ බෙල්ලන් සහ මූදු කූඩැල්ලන් ආදී ඒ ඇක්වාකල්චර් සීබාස් ඒ වගේම තිලාපියා එතකොට මේවැයි වගා කිරීම තුළ අපිට පුළුවන් වෙනවා ඒ අපනයනයෙන් අඩුම වශයෙන් $1,150,000 ඉදිරි අවුරුදු පහ තුළ අපිට ලබා ගන්න. එතකොට මේ ආකාරයට අපි මී මැසි පාලන වැඩසටහන් එතකොට මේ මිරිදිය මත්ස්‍ය අගේ දාමය බිම්මල් වගාව එතකොට ඒ වගේම මල් වගාව මේ වගේ ඒවා තුළින් අපි බලාපොරොත්තු වෙනවා අපි ඩොලර් අඩුම වශයෙන් $1,300,000 පමණ අපනයන ආදායමක් එකතු කරන්න. එහෙමනම් මේ අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් අපිට ඒ කතා කරපු හැම කෙනෙක්ගෙම ඒ කරුණු අපි අරගත්තා. ඒවා අපි අපේ තියෙන වැරදි ටික හදාගෙන අපි ඉස්සරහට යනවා. ඒ වගේම මගේ අමාත්‍යංශයේ ලේකම් බන්දුල වික්‍රමාරච්චි මැතිතුමා ඒ වගේම අතිරේක ලේකම්තුමිය සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඒ වගේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සහ ඒ අනෙකුත් සියලු කාර්ය මණ්ඩලයට මගේ ගෞරවයේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන අතර මගේ මේ අපේ ව්‍යාපෘතිය 2018 අවුරුද්දේ කරන්න ඔවුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. ඊළඟට ගරු විජිතමන් සොයිසා ඇමතිතුමා.
මූලාසනාරුඩ ගරු කථානායකතුමනි, සතුටු වෙනවා ඔබතුමා මූලාසනයේ සිටීමේදී. මේ අමාත්‍යංශ හතර විශේෂයෙන්ම මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශ හතරේ වැය ශීර්ෂය අද උදේ ₹10,000 කට් එක මූ කරලා මේ විවාදය ආරම්භ කරා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරු ඉතාමත් වැදගත් අදහස් විවේචන සහ සාධනීය කාරණා ගොඩක් අපට ඉදිරිපත් කර අපි ඒ ගැන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි ඒ වගේ ඉතා වැදගත් කරුණු රාශියක් අපි සටහන් කරගත්තා. මමත් මගේ නිලධාරි මණ්ඩලයත් විශේෂයෙන්ම අපි වාරිමාර්ග අමාත්‍යංශයේ ඊයේ දවසේ මුළු පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරුන්ට දැනුම් දීලා අපි ඔවුන්ගේ යෝජනා අදහස් සහ අපට තියෙන චෝදනා පිළිබඳ අපි සාකච්ඡා කරා. අපි සාකච්ඡා කරලා ඒව ගැනත් අපි සියලු දේ සටහන් කරගෙන මේ 2018 අවුරුද්ද කොහොමද අපි මේ රටේ ගොවි ජනතාවට ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න කටයුතු කරන්න කියන එක ගැන අපි ඉතාමත්ම මැනවින් සාකච්ඡා කරා. අවසාන වශයෙන් අද මේ කතාවෙන් ඒ අවසන් වෙනවා. දැන් ගරු කතානායකතුමනි, මේ අමාත්‍යංශයේ කීපේ නායකත්වය දෙන රටේ නායකත්වය දෙනවා වගේම කැබිනට් මණ්ඩලයේ නායකත්වය දෙනවා වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔහු ගැන කෙටියෙන් යමක් කිව යුතුයි. අපි දන්නවා රෝමේ සින්සිනාටස් රෝම අධිරාජ්‍යය ලෙස රජමාලිගාවට ගියේ උදැල්ලයි නගුලයි අරගෙන. ඒ වගේම ඔහුගේ කාර්යභාරය ඉටු කරලා ඒ රෝමේ ජනතාවගේ හඬා වැළපීම් සහ ඒ දුක්ඛ දෝමනස්ස මැද්දේ තමයි නැවත ගොයිබිමට ගියේ. ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් පරාක්‍රම සමුද්‍රයේ අක්කර 4ක බිම් තීරුවක ගොවියෙක්ගේ පුතෙක් හැටියට ග්‍රාම නිලධාරියෙක් හැටියට රාජ්‍ය සේවයේ කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයෙක් හැටියට දීර්ඝ කාලයක් වැඩ කරලා පොදු අපේක්ෂකයාට පත් වෙලා ඔහු මේ රටේ ජනාධිපති පුටුවට පදවියට පත් වුණා. අපි දන්නවා ඔහු නිර්ධන පාන්තික සාමාන්‍ය පවුලකින් පැවතෙන නායකයෙක්. අපි මතක් කරන්න ඕනේ ගරු කතානායකතුමනි, දෙවනි රාජසිංහ රජුරුවන්ගෙන් පස්සේ අපි මතක් කරනවා සිංහල බෞද්ධ නායකයෙක් මේ රටේ, නියම සිංහල බෞද්ධ ගොවි නායකයෙක් මේ රටේ ජනාධිපති පුටුවට පදවියට පත් වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එනිසා අපි අපේ සංස්කෘතිය වැවයි දාගැබයි ගමයි පන්සලයි ගරු කතානායකතුමනි, ගාමිණී දිසානායක මෛතුමාගේ සංකල්පය ඉඳගෙන මේ රටේ විශාල වැඩ කොටසක් කරා. අපි ඒ ගැන අපේ ගෞරවය තියෙනවා. නමුත් එතුමට අමතක වුණු දෙයක් තමයි වනය. වැවයි දාගබයි ගමයි පන්සලයි වනයයි මේ සියල්ල ඒකාබද්ධ කරලා රටට තිරසාර සංවර්ධනයක් ඇති කරන්න මේ අමාත්‍යංශ තුලින් එතුමා ක්‍රියා කරගෙන යනවා, කටයුතු කරගෙන යනවා, අපර නායකත්වය දෙනවා, උපදෙස් දෙනවා, මඟ පෙන්වනවා. ඒ වගේම අයි මතක් කරන්න ඕනේ එතුමගේ ව්‍යාපෘති අතර විශේෂයෙන් භූමි අයිතිය, ජලය අයිතිය ගොවි ජනතාවට ලබා දීම සඳහා දිරිඳුකම පිටුදැකීම, වකුගඩු රෝග නිවාරණය, ඒ වගේ තුරන් කිරීමට පානීය ජලය ලබා දීමට. අපි දන්නවා ගරු කතානායකතුමනි, සා පිපාසාව කුසගින්නෙන් පෙළෙන මේ රටේ ජනතාව වකුගඩු රෝගෙන් එකා පිට එකා මෙරි මෙරි වැටි වැටෙන තත්ත්වයකට මේ රට උදා වුණා. පිළිකා රෝගයේ තව පැත්තකින් මේ වගේ බෝ නොවන රෝග සහ බෝවන රෝග වලින් මහා භයානක ව්‍යසනයකට මේ රට පත් වෙලා තිබුණා. ඒ ව්‍යසන වලින් බේර ගන්න එතුමා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හැටියට අද මේ රටේ විශාල වාරි කර්මාන්ත රාශියක් ආරම්භ කළා තියෙනවා. මොරගහ කන්ද වැඩ අවසන් වෙලා අවසාන අධියරේ මං ඉඩම් බෙදා දීලා ජලය ලබා දෙන තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ වගේම යාන්නොය ආරම්භ කරා පහුගිය රජයේ කාලේ. නමුත් සම්පූර්ණ වියදම කරේ ඒ ගොවි ජනතාවට වන්දි දුන්නේ, ඔවුන්ට මඟ පෙන්වීම කරේ වර්තමාන රජයේ අපේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යංශයෙන්. ඒ වගේම මොරාන මයිඅංග බදුල දිස්ත්‍රික්කේ, කළුගල්ඔය අම්පාර දිස්ත්‍රික්කේ, ඒ වගේම උමාඔය ඉහළ කොටස සහ පහළ කොටස. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපි දැනට යෝජිත වෙලා තියෙනවා අද දිනේ අස්සංකර අපි කුඹුකන් ඔය ව්‍යාපාරයේ සහ හැඩෝයේ ව්‍යාපාරයේ මොනරාගල දිස්ත්‍රික්කේ සම්පූර්ණයෙන්ම ගොවි ජනතාවගේ අක්කර 13,000කට කන්න දෙක වගා කරන්න ජලය සපයන්නත්, ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කේ 3/2කට පානීය ජලය ලබා දෙන්නත්, විශේෂයෙන්ම විදුලි බලයේ ජාතික විදුලි බල පද්ධතියට විදුලි බල ධාරිතාවයක් එකතු කිරීම සඳහා කුමුක්කන් ඔය ව්‍යාපාරය, ඒ වගේම හැඩෝයෙනුත් අක්කර 15,000ක් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මොනරාගල දිස්ත්‍රික්කේ උස්සාන වාරිමාර්ග වලින් අක්කර 5,000ක්, ඒ වගේම ලෝකේ තියෙන හොඳම සංචාරක පුරයක් වෙන අරුගම්බේ, මං හිතන්නේ ලෝකේ තියෙන සර්ෆින් වල තියෙන හොඳම ස්ථානේ අරුගම්බේ. අරුගම්බේ අද පානීය ජලය නැහැ. ඒ වගේම සිංහල දැමිල මුස්ලිම් ජනතාවට ඒ පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් හැටත් ඒ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අපිට වැව් අමුණු 340ක්, අපි අක්කර 7,80,000 නමසීයක් අපේ වපසරියේ අපට යටත්ව තියෙනවා. ඒ වගේම ප්‍රධාන ඇලපද්ධති කිලෝමීටර් 2550ක් අවශේෂ ඇලපද්ධති කිලෝමීටර් 8000ක්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන 2017 මේවා සංවර්ධනය කරන්න රුපියල් බිලියන 11.2ක් වෙන් වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල කතාවක් තිබුණා අමාත්‍යවරුන්ට අමාත්‍යංශවලට වෙන් කරපු මුදල් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ගරු කතානායකතුමනි, අපි මුදල් පාවිච්චි කරන්න තියෙන්නේ අපට කන්න දෙකක් හෝ තුනක් ජලය දීලා වර්ෂාව දිහා බලලා ඒ සියලු කාරණා මැද්දේ තමයි අපේ අමාත්‍යංශයේ ප්‍රගතිය අපි ලබා ගන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපි ආඩම්බරෙන් කියනවා අපි බිලියන 11.2න් 106.7ක් බිලියන 6.7ක් අපි වීදම් කරලා තියෙනවා. අපි 160ක වාර්තාගත ප්‍රගතියක් අපි ලබාගෙන තියෙනවා අපේ අමාත්‍යංශයේ. ඒ වගේම අපි අද මේ වෙනකොට සකස් කරලා තියෙනවා වසර 10ක රාජ්‍ය ආයෝජන සැලැස්ම. අපි ගංගා වලින් මුහුදට ගලාගෙන යන ජලයේ 30%ක් අඩු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. වැව් අමුණු පොකු පොකුණු සාවිල් මේවා අලුතින් නිර්මාණය කරලා ඒ විතරක් නේ ගරු කතානායකතුමනි, ඒ වැව් වල දැනට තියෙන වැව් වල ධාරිතාවේ වැඩි කරලා වේලි සංරක්ෂණය කරලා මේ සියලු දේ කරලා අපි කොහොමද වර්ෂාවෙන් ලැබෙන ජලය 30%ක ප්‍රමාණයක මේ නව යෝජනා ක්‍රමයටදී අපි රඳවගන්නේ. අපි දැනට වගා කරන බිම් ප්‍රමාණය අපේ මේ වසර 10ේ රාජ්‍ය ආයෝජන සැලැස්ම අනුව 8,50,000ක් දැනට අපි වගා කරන හෙක්ටයාර් ප්‍රමාණය. අපි මේ වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා හෙක්ටයාර් 1,10,900කින්. වාර්ෂික වගා තීව්‍රතාවයේ 1.8%ක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එවගේම ගරු කතානායකතුමනි, අපි මතක් කරන්න ඕනේ ක්‍රිප් ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය මිලියන 35,468ක් තියෙනවා. ගංගා ද්‍රෝණි 10ක්, කැලණි ගඟ, අත්තනගලුවේ, ගින්ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ, මල්ලතුවේ, දැදුරුවේ, මාඔයේ, කලාවේ, ගල්ඔයේ ආරම්භ කර ඇති ව්‍යාපාර වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් 374යි, අවසන් කර ඇති සංඛ්‍යාව 200යි. ව්‍යාපෘතිවල මුළු වටිනාකම මිලියන 5,690යි. මිලියන 1,963ක් අපි මේ වර්ෂයේ වීදම් කරලා තියෙනවා. දැන් මේ කැලණිගඟ සම්බන්ධයෙන් ගං වතුර ප්‍රශ්නේ අතිශයම දෑවැන්ත අර්බුදයක් හැටියට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට පත් වෙලා තියෙනවා. අපි ගං වතුර පවතින අවස්ථාවල වැඩි ජලයේ කැලණිගඟේ වඩා සුසු ස්ථානයකින් මූදට හැරවා යැවීමටත් ඉහළ මධ්‍යම කැලණි ජලපෝෂක ප්‍රදේශයේ හඳුනාගත් ස්ථානවල නව බහුකාර්ය ජලාශ ඉදිකිරීමට ඇති හැකියාවත්, ඒ වගේම කැලණිගඟේ ඉවුරු දෙපස හංවැල්ලේ සිට කොළඹ දක්වා ප්‍රධාන අතුගංගා ඇතුළුව ගං වතුර පාලන වේලි ඉදිකිරීමටත් ඇති හැකියාව, දැනට ඇති ගං වතුර වේලි ශක්තිමත්ව වැඩි දියුණු කරමින් පෙතියාගොඩ පොම්පාගාර වගේ ඒ පොම්පාගාර නවීකරණය කිරීමත් අපේ වැඩසටහනට ඇතුල් වෙනවා. ඒ වගේම කැලණිගඟ ඉහළ ජලපෝෂක ප්‍රදේශයේ පවත්න විදුලි බල ජලාශවල මෙහෙයුම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම තුළින් පහළ කැලණි මිටියාවතේ ගං වතුර පාලනය කිරීමට ඇති ඉඩකඩ, මීට සමගාමීව කාලගුණ පුරෝකථන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට ඇති හැකියාව, ගරු කතානායකතුමනි, කැලණිගඟේ ජලයේ වේගයෙන් මුහුදට බැස යාමට පවත්න බාධක ඉවත්කොට ස්ථාවර සුමට ජල ප්‍රවාහනයක් ස්ථාපනය කිරීමට ඇති හැකියාව සොයා බැලීමත් අපි කටයුතු කරගෙන යනවා. ගං වතුර නිසා පීඩාවට පත්වන ජනතාවට දැනට පවත්න පූර්ව දැනුම් දීමේ ක්‍රමවේදයන් නවීකරණය කර වැඩි දියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල අපි ක්‍රිප් ව්‍යාපෘතිය තමයි අපි දේශගුණ අවබලපෑම අවම කිරීමේ ව්‍යාපෘතියෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. ඊළඟට ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලනවා මම විනාඩි 5 කතා කරන්නම් පුළුවන් තරම මේ කතාව සම්පූර්ණයෙන්ම හැන්සාඩ් වාර්තාවට ඇතුළු කරන්න කියලා මගේ කාරුණික ඉල්ලීම කරන්නේ. මේ රජය කරන ලද දෑවැන්ත වූ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ රටේ තියෙන මාධ්‍යවලි මොකක් හරි වචනයක් වැරදුනොත් කටින් පැන්නොත් ඒකට අටුවක් විතර හොඳ දේ කතා කරලා මිටක් විතර නරක එකක් කියවුනොත් ඒකට තමයි මුල් තැන දෙන්නේ මේ රටේ මාධ්‍ය ආයතන සියල්ලම. නමුත් ගරු කතානායකතුමනි, අපි මේ කරන ලද සංවර්ධන වැඩ ගැන ඒ සියලුම දේවල් ගැන කිසිම දැනුවත් කිරීමක් නෑ. අඩු ගානේ හැන්සාඩ් වාර්තාවටවත් යන්න මේ යෝජනාවලිය මේ අපි කරන ලද මේ රජය මේ අවුරුදු දෙකහමාර තුන කාලය තුළ කරන ලද ගරු කතානායකතුමනි, අපේ මේ අමාත්‍යංශය විතරක් නෙමෙයි මගේ ඉංජිනේරු මහත්තුරු නිලධාරි මගේ ලේකම්තුමන් අධ්‍යක්ෂකතුමන්ල අනිත් අමාත්‍යංශවල මහා දැවැන්ත කාර්යභාරයක් අපි ඉෂ්ට කරලා තියෙනවා. සමහර විදේශීය ආයතන වලට කරන්න බැරි වැඩ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ කරලා තියෙනවා. ඒ හැකියාව ශක්තිය, ඒ හැකියාව ශක්තිය, ඒ වගේම දැනුම, ඒ කුසලතාවයේ ඇති දෙපාර්තමේන්තුවකට මේ දෙපාර්තමේන්තුව ආරක්ෂා කරගෙන ඒ නිලධාරීන්ගේ අවශ්‍යතා පිළිබඳව සලකා බැලීම අවශ්‍ය කාරණයක් ඇට ගරු කතානායකතුනි මම මතක් කරනවා. ඉතින් අපි ගරු කතානායකතුමනි මම ඉංජිනේරු මහත්වරුන්ගේ ගැටලුව ගැන මතක් කරනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ වෘත්තිකයන් වැඩිම සංඛ්‍යාවක් සේවය කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ. ඒ විතරක් නෙමෙයි මුළු සමස්ත දුම්රිය සහ වරාය සහ මේ සියලු අනෙකුත් වෘත්තීය සමිති වල ඉංජිනේරු සංගම්වල සභාපතිවරයා ඉන්නත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මට ලොකු ඇණයක් ඒක. තේරුණාද? නමුත් කොහොම හරි අපි කළමනාකරණය කරගෙන ඒත් එක්ක බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. ඉතින් අපේ තියෙනවා ඉංජිනේරු පුරප්පාඩු 100ක් විතර. ඉතින් රජයේ අනිකුත් ආයතනවල තත්ත්වයත් මෙසේ. සෑම ආයතනයකම අනුමත ඉංජිනේරු තනතුරු වලින් තුනෙන් එකක් පමණ පුරප්පාඩු වී තිබෙනවා. මේ පිළිබඳ අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව ලැබූ විද්වත් නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අපේ රංජිත් මද්දුව බණ්ඩාර ඇමතිතුමා ඉදිරිපත් කළා තියෙනවා. මම ගැන එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා මේ අයට පඩි වැඩිවීමක් සම්බන්ධයෙන් ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා. ඒ නිර්දේශ මෙම දීමනා ලබා දීම යෝජනා වැටුප්පා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශවලට දැනට යොමු කරලා මාස 6කට වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඒ බලවත් ප්‍රමාදයක් ලෙසයි මම දකින්නේ ගරු කතානායකතුමනි. ඉංජිනේරු වෘත්තිකයන්ගේ ගැටලු විසඳීමකින් තොරව සංවර්ධනයක් ගැන කතා කිරීම ඵලදායි නොවන බව මතක් කිරීමට කැමැති. මේ සඳහා මුදල් අමාත්‍යවරයාගේ සහ වැටු කොමිෂමේ අවධානය යොමු කර අඩුම වශයෙන් මොවුන්ට මෙය දීමනාවක් ලෙස හෝ මොවුන්ගේ වැටුපට එකතු කරන්නේ නම් අතිශයින් වැදගත් කියන එක මම මතක් කරනවා ගරු කතානායකතුමනි. අපි කතානායකතුමනි මේ දිස්ත්‍රික්ක වශයෙන් ක්‍රිප් ව්‍යාපෘතියේ වියදම ඒ දිස්ත්‍රික්කේ ලබාගෙන තියෙන ප්‍රගතිය ඒක මම සභාගත කරනවා. ඒක මම දැනට අපි ප්‍රතිසංස්කරණය කරපු වාරි කර්මාන්ත සම්බන්ධයෙන් මම කියවගෙන යනවා. ඒ මුදල් සහ ඒ ප්‍රගතිය ගැන කතා කිරීම මේ වාර්තාව අපි සභාගත මේ ගරු කතානායකතුමනි හැන්සඩ් වාර්තාවට ඇතුල් කරන්න ඉල්ලන අතර ගරු කතානායකතුමනි සේනානායක සමුද්‍රයේ පදවිය තිසාවැව නුවරවැව හුරුළුවැව නවකිරි උන්නච්චි රූගම් වහන්නේරි හක්වටුනාවය කවුඩුල්ල මින්නේරිය ගිරිතලේ ඇලහැර පරාක්‍රම සමුද්‍රයේ ඉඟිනමිටිය කන්තලේ අල්ලේ මුරුතවෙල යෝධවැව රිදීගම මුතුකණ්ඩිය සෙවනගල එවගේම යෝධවැව අක්කන් මුත්තුප්පු විදියකුලම් මිනිපේ ඇල එවගේම අංගමුව පදවිය තෝප්පූර් මහකනදරාව මහවිලච්චිය ජනරංජනවැව වාන්නැල කොටුකච්චිය සොරබරවැව බඳගිරිය නවකිරිය උන්නච්චිය කච්චිමඩු මුතුකණ්ඩිය බදුලොය රාජාංගනේ ජලාශය වාන්දරටු ස්ථාපිත කිරීම ගරු කතානායකතුමනි මේ රේඩියල් ගේට්ස් මේවට හයි කරන්න නවීන මේ ගේට්ටු හදන්න පුළුවන් ලංකාවේ ස්ථාන තුනක පමණයි. එකක් රජයේ වැඩ දෙපාර්තමේන්තුව, අනිත් එක වරායේ, අනිත් එක තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව. මේ ආයතන තුනෙන් අපි මේ රේඩියල් ගේට්ස් අපි අද හයි කරලා තියෙනවා. මේවා ගරු කතානායකතුමනි මේ බිලියන ගණන්වල ව්‍යාපෘති. නමුත් මේවා ගැන කිසිම දැනුවත් වීමක් මේ රටේ නැහැ. ඉතින් අපි කනගාටු වෙනවා මේ රටේ මාධ්‍ය මේ රජයේ කරපු කාරණා පිළිබඳව. විශේෂයෙන්ම අතිගරු ජනාපතිතුමා එතුමාගේ නායකත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මඟ පෙන්වීමෙන් අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැවැන්ත මෙහෙවරක් මේ රටේ ගොවි ජනතාවට ජලය ලබා දීමට අපේ එක අදිෂ්ඨානයක්. අනිත් කාරණාව තමයි ගරු කතානායකතුමනි මම අවසන් කරනවා ගරු කතානායකතුමනි අනිත් එක තමයි අපි විදුලි බලය සඳහා ජලය ලබා දීම. අනිත් කාරණාව තමයි පානීය ජලය සඳහා ජල ප්‍රවාහන මණ්ඩලයට අපි ජලය ලබා දීම. මේ වගේ අපේ වාරි කළමනාකරණ අංශයේ ඒ වගේම ජල සම්පත් මණ්ඩලේ මේ සම්බන්ධයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ කරුණුත් හැන්සඩ් වාර්තාවට ඇතුල් කරන ලෙස කරුණාවෙන් ඉල්ලමින් මම විශේෂයෙන්ම අවසාන වශයෙන් ගරු කතානායකතුමනි අතිගරු ජනාපතිතුමාට විශේෂයෙන්ම ජනාපතිතුමා මේ අමාත්‍යංශවල නායකත්වයේ දීම පිළිබඳව ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාට ඒ වගේම ගරු කතානායකතුමනි අපේ අමාත්‍යංශයේ ලේකම් අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඒ වගේම ඒ සියලුම අධ්‍යක්ෂකවරු ඒ වගේම අර පහල වැවේ වැඩ කරන කම්කරුවාගේ ඉඳලා සියලුම දෙනාට අනිකුත් අමාත්‍යාංශයේ ලේකම්වරුන්ටත් ඒ නිලධාරීන්ටත් මගේ ස්තුතිය අවසාන වශයෙන් මතක් කරන වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ අපට තියෙන යම් යම් බාධක ඉවත් කරලා දීලා අපිට මේ කටයුතු ඉක්මනින් කරගෙන යන්න ජනතාවට සේවය කරන්න අපට අවස්ථාව ලබා දෙන. ඒ වගේම මට හොඳ එඩිතර රාජ්‍ය ඇමතිවරයෙක් හම්බෙලා තියෙනවා. මං එතුමාට අපි බාර දීලා තියෙනවා පුත්තලම් දිස්ත්‍රික්කයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම සංවර්ධන කටයුතු අපි සහයෝගයෙන් වැඩ කරනවා. එනිසා එතුමාටත් මගේ ස්තුතිය පළ කරමි. බරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කාලය ලබා දීම පිළිබඳව බොහොම ස්තුතියි.
හොඳයි ගරු ඇමතිතුමා. ශීර්ෂ 118 කාරක සභාවෙක්ගද ශීර්ෂ 281 කාරක සභාවෙක්ගද 285 කාරක සභාවෙක්ගද 160 කාරක සභාවෙක්ගද 283 කාරක සභාවෙක්ගද 291 කාරක සභාවෙක්ගද 198 කාරක සභාවෙක්ගද 282 කාරක සභාවෙක්ගද 199 කාරක සභාවෙක්ගද 289 කාරක සභාවෙක්ගද පාර්ලිමේන්තුව යළි රැස්වේ. ශීර්ෂ 118 281 285 160 283 291 198 282 199 සහ 289 කාරක සභාවේදී සරකා බලා සංශෝධිත රහිතව සම්මත වූ බව මෙම සභාවට දැන්වන්න කැමැත් වේවි. නාය පත්‍රයේ විෂයාංක 1 විෂයාංක 2 3 4 විෂයාංක 2 සභාවෙක්ගද විෂයාංක 3 සභාවෙක්ගද විෂයාංක 4 සභාවෙක්ගද